ස්වාමින්වහන්සේගේ ප්‍රශ්නේ.
ගරු කථානායකතුමනි, අද මේ සභාවට මා ඉදිරිපත් කරන්න යන කාරණය ගැන කෙටියෙන් මම පුංචි හැඳින්වීමක් කරලා මේ ප්‍රශ්න කීපය විශේෂයෙන්ම අග්‍රාමාත්‍යතුමාගේ අවධානයට යොමු කරන්න කැමතියි. මේ වන විට රටේ දුප්පත් ජනතාව, විශේෂයෙන්ම වනාතමුල් උබේසේකර පුර මා යාසන්නේ සිටින නිසා මම දන්නවා, ඒ අය විඳින ආහාරවලින් විඳින දුක පිළිබඳ ප්‍රශ්නය, පවුල් සෞඛ්‍ය සේවිකාවන් මේ ප්‍රදේශයේ අපි රැස් කළා. විශේෂයෙන්ම ගැබිණි මව්වරුන්ට ආහාර නැහැ. අම්මලාට කිරි දෙන්න විදියක් නැහැ. ඒ අය දවසට එක සැරයක්වත් කන්නේ නැහැ. මම දන්නේ නැහැ මේ සංවේදීකම සමාජය තුළ ඇති වෙලා තියෙනවද කියලා. මේ වගේ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දීමේදී අපි සියලු දෙනාගේම එකමුතුවක්, සාමූහික ප්‍රයත්නයක් අවශ්‍ය වෙලාවක් කියලා මම මුලින්ම මතක් කරන්න කැමතියි. එදිනෙදා වේල පිරිමහගෙන ජීවත් වෙන මව්වරුන්ට පවතින පෝෂණ ඌනතාව නිසා මාස දෙකේ තුනේ බිළිඳු දරුවන්ට කිරි දීමට බැරි තත්ත්වයක් යනු අද ඇති වෙලා තියෙනවා. ඒ වගේම අපි කවුරුත් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ, ඉන්ධන පෝලිං, ගෑස් පෝලිං පැය 10-12 නෙවෙයි, අද දින 2-3 දක්වා මේක වර්ධනය වෙලා තියෙනවා. දැන් අග්‍රාමාත්‍යතුමා අග්‍රාමාත්‍ය ධුරේ අරගෙන මාසයකට වැඩිය කල් ඉක්මලා ගිහිලා තියෙනවා. අපට පේන්නේ නැහැ මේ ප්‍රශ්නයට බහුවිධ උත්තරයක්. ගෑස් තෙල් වලට දෙන්න පුළුවන් මාසයේ උත්තර තියෙනවා. අපි ඒක නිසා තමයි අපේ පිරිසක් තානාපතිතුමා හම්බෙලා කතා කළේ. ඒ වගේම අපිත් පෞද්ගලිකව මැදිහත් වුණා තානාපතිකාරවලට කතා කරන අපේ සම්බන්ධකම් අනුව. ජාත්‍යන්තර දේශපාලනයේදී අපේ කඳවුර පැත්තකින් තියලා මානුෂික පදනම මත ගරු කථානායකතුමනි අපි කටයුතු කරමින් ඒ ගෑස් තෙල් පෝලිං වලට අපි ඉක්මන් උත්තරයක් අපි ලබා දෙන්න ඕනේ. ඒ වගේම හුදු පිටරටින් ගෑස් ගෙනන එකට විකල්ප හැටියට ලංකාවේ විශේෂයෙන්ම කියන ගෑස් වලට නර්ඩ් ආයතනය මහා පරිමාණ හෝටල් වල පටන් ගෘහස්ත මට්ටම ෆ්ලැට් එකේ පවා උයන්න පුළුවන් විදියට තාක්ෂණිකව දියුණු කරපු ලිප් ලංකාවේ හදලා තියෙනවා. ඒක අපි ප්‍රවර්ධනය කරමු. අපිට ඒ සල්ලි ටික පිටරට යන වෙනුවට දුප්පත් විශේෂම දර අඟුරු හදන අයට ඒක යන තත්ත්වයට පත් කළ මිනිස්සුන්ගේ දැවෙන ප්‍රශ්නයට උත්තරයක් හොයන්න පුළුවන්. ඒ වගේ ක්‍රියාවක් සිද්ධ කිරීමේදී ගරු කථානායකතුමනි, මහජනයාගේ පෙළඹවීමක්, මහජනතාවට කරන ආමන්ත්‍රණයක්, මහජනතාවයකට අහුම්කම් දීමක් වගේ විශාල පෙළඹවීමක් තියෙන්න ඕන. අන්න ඒ පෙළඹවීම ලබා ගැනීම සඳහා කළ යුතු මූලික තත්ත්වයන් කීපයක් මා මේ ගරු සභාවේ අවධානයට යොමු කරනවා. පළමුවෙන්ම වෙනි බරපතල අර්බුදයක් විසඳීමට අපි බිහි කළේ සර්වපාක්ෂික ආණ්ඩුව. දැන් ප්‍රශ්නේ තිබෙන්නේ මේක සර්වපාක්ෂික ආණ්ඩුවක්ද, තනි ආණ්ඩුවක්ද? මේක බැලුවම පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති ධුරේ දරන ආණ්ඩුවක් මේක. ඒ නිසා තානාපති කාර්යාලවලින් කතා කරන්න ගියාම මේකට කිසිම පොදු සර්වපාක්ෂික ආණ්ඩුවක් කියන පිළිගැනීමක් මේකට ලබා ගන්න බැහැ. ඒ වගේම අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කළා මේ වගේ ප්‍රශ්නේ තමන් අපි එතුමා ගැන මොන විවේචන තිබුණත් අපි බලාපොරොත්තු වුණා එතුමා මේ තත්ත්වයට පත් වුණාට පස්සේ මේ තියෙන අර්බුදයේදී එතුමාට තියෙන යම් සම්බන්ධකම් පාවිච්චි කරලා උත්තරයක් සොයන්න පුළුවන් කියලා රටේ ජනතාවත් යම් විශ්වාසයක් ලැබුණා. නමුත් අද වෙනකන් මේ සම්බන්ධයෙන් අමාත්‍යංශවලට අනුයුක්තව කිසිම කමිටුවක් පත් කළ නැහැ. මේ වගේ අර්බුදයක් විසඳීමේදී අපට තනියෙන් උඩ පැනලා කෑ ගහලා ආණ්ඩු විවේචනය කළ පමණක් අපට උත්තරයක් හොයන්න බෑ. කෘෂිකර්මාන්තයේ සම්බන්ධයෙන් අරගත්තොත් ඊයේ මහින්ද අමරවිගේ ඇමතිතුමා ප්‍රකාශ කළා පොහොර ගෙන්නලා තියෙනවා, පොහොර තියෙනවා කියලා. නමුත් ගමට ගියාම තත්ත්වය මොකද්ද? පොහොර ප්‍රශ්නේ විතරක් නෙමෙයි, ඊට අදාළව විශාල ප්‍රශ්න රාශියක් අද ගොවි ජනතාවට. කොටිම ට්‍රැක්ටරේ වෙලට දාගන්න විදියක් නැහැ, ඩීසල් ටික නැහැ. දීවරයන්ට මූද යන්න බෑ, ඩීසල් නැහැ. හැම සියලුම දේවල් අද ඇනහිටලා තියෙනවා. ඒවයි ප්‍රමුඛතා පිළිබඳ අපට ලැබෙන ඩීසල් ටිකෙන් අපි පුච්චලා ලයිට් ගන්නවද, ගොවියන්ට කුමුරු කරන්න දෙනවද කියන සාකච්ඡාවක් තියෙනවා. එහෙම අපිට තියෙන දේ අර පිරිමැස්මින් කළමනාකරණය කළා. මේකේ දැවෙන ප්‍රශ්නේ අපි කළමනාකරණය කොහොමද කරන්නේ කොහොමද කියලා කිසිම සාකච්ඡාවක් තියෙන බවක් පේන්නේ නැහැ. ඒ නිසා අඩුම ගණනේ අපි තවදුරටත් බලාපොරොත්තු වෙනවා තානාපති කාර්යාලයකට හෝ විදේශී රටකට හෝ IMF එකට හෝ මූල්‍ය ආයතනවලට යනවනම් මේ ආණ්ඩුව පොදු ආණ්ඩුවක් බව හැඟවෙන්න ඕන. අනිත් සෑම දෙනාගේ සහයෝගය තිබෙන බව හැඟවෙන්න ඕන. අද අපට තේරෙන විදිහට ප්‍රධාන වැඩිම ආසන ප්‍රමාණයක් නියෝජනය කරන විපක්ෂය සහ තවත් පක්ෂ කීපයක් පාර්ලිමේන්තුව වර්ජනය කළා තියෙනවා. අපි මේ වර්ජනය තියේදී අපි මේ ස්ථානෙට ආවේ අපි හිතුවා ජනතාවගේ ප්‍රශ්නෙට වෙන වෙනම කතා කරනට වඩා මේ සභාව තුල කතා කරලා උත්තරයක් හොයන්න පුළුවන් කියලා. ගරු කතානායකතුමනි, අද ගාලු මෝදොර එක්තරා පිරිසක් ඒ ප්‍රදේශයේ සටන් කරනවා. දැන් මාස ගාණක් ඒ ප්‍රදේශයේ පාලනය කරන එම පිරිස් ඒකට වෙන අයට යන්න බෑ. දේශපාලනඥයන්ට තහනම් භූමියක්. රටේ ජනාධිපති හිටියට හෝ වෙනත් කිසිම කෙනෙකුට ගාලු මෝදොරට යන්න බෑ. හෙට අනිද්දා වෙනකොට එක එක ප්‍රදේශ එක එක අය පාලනය කරයි. විශ්වවිද්‍යාලවලට යන්න බෑ කාටවත්. සමහර අධ්‍යාපන ආයතනවලට යන්න බෑ. අනාකි තත්ත්වයක් නැත්තම් අරාජික තත්ත්වයක් රටේ ඇතිවීමේ අංග ලක්ෂණ දැන් බිහි වෙලා තියෙනවා. මේක සෙල්ලමක් නෙවෙයි. කවුරු මරයිද කොහේ මරයිද කියලා අපි කාටවත් කියන්න බැරි තත්ත්වයකට රට අද පත් වෙලා තියෙන බරපතල තත්ත්වයක්. මෙන්න මේ බරපතල තත්ත්වය මිනිසුන්ට කන නැතිකම දරා ගන්න බැරිකම මේ පීඩණය සඳහා අපි එකමුතු බව අපිට වේදනාවක් තියෙනවා. අපිට මේකට උදව් කරන්න ඕන කම තියෙනවා. අපිට මේ රට බේරගන්න අදහසක් තියෙනවා. මේකට රටක් විදිහට මූණ දෙන්න ඕන. කෝ ආමන්ත්‍රණයක්? කෝ හමුවීමක්? කෝ ඒකමිතික වැඩපිළිවෙලක්? මට කියන්න තියෙන කනගාටුවෙන්වත් ඒ කිසිම සාකච්ඡාවක් නැහැ. කවුරු කවුරුත් බලේ ව්‍යායාම කරනවා, බලේ එක්සයිස් කරන බව තමයි අපට පේන තියෙන්නේ. ඒ වගේම මේ සම්බන්ධයෙන් අපි ගොවිතැන ගත්තොත් ගොවිතැන වෙනුවෙන් ජනතාවගේ පැත්තෙන් ගත යුතු ක්‍රියාමාර්ග රාශියක් තියෙනවා. අඩුම තරමේ දැන් සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමා කෝ පාසල් වල වගා සංග්‍රාම පටන් ගන්නවා කියලා. මිනිස්සුන්ට කිසිම මඟ පෙන්වීමක් නැහැ. අද ගන්නෝරුවේ බීජ මධ්‍යස්ථානයෙන් අපි ඉල්ලුවා බීජ මිනිස්සුන්ට බෙදා දෙන්න. අද ලංකාවේ බීජ නැහැ. කිසිම තැනක බීජ ගන්න නැහැ. කිලෝ 10ක් ගන්න බෑ ගන්නෝරුවේ. මොකද්ද මේ රට? මිනිස්සුන්ට වගා කරගන්න බෑ. කන්න බඩු ටික ගේන ඩොලර් නැහැ. මේ ප්‍රශ්නෙට අපි විතරක් කාලා අපි විතරක් කොහොම හරි වේල පිරිමහගෙන හරියනවාද? මේක බරපතල තත්ත්වයක්. ඊළඟට බීජ නැත්තම් කරිවිල ටිකට බීජ නැත්තම් හේනේ වගා කරපු කරිවිල ටිකට වතුර ගන්න වතුර මෝටරේ ක්‍රියාත්මක කරන පෙට්‍රල් ටික නැත්තම් කොහොමද අපි හෙට දවසේ මේ මිනිස්සු ඉල්ලන්නේ වෙන දේවල් නෙවෙයි. අපිට මේ මූලික දේ දෙන්න අපි ආහාර ටික හදලා දෙන්නම් කියලා. අද පහුගිය කන්නේ පිළිබඳ වසවිෂෙන්තර ගොවිතැන කියලා දැන් මාස ගාණක් කරා. ඒක ජනාධිපතිතුමා ගත්ත තීරණයක්. ඒකට අපි ගත්තයි කියලා අපිත් නම් පටලවලා තියෙනවා. අපි වසවිෂෙන්තර ගොවිතැන වෙනුවෙන් අරගලයක් කර බව සම්පූර්ණ නැත්ත. ඒක වෙනුවෙන් අදත් පෙනී හිටිනවා. ඒක කරන්න සූදානම්. හැබැයි ඒක වැරදි විදියට දියත් කරපු නිසා රටේ විශාල අර්බුදයක් පැන නැගිලා තියෙනවා. ඒක නිවැරදි කළා. ලබාගත් අත්දැකීම මොකද්ද? කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිර්දේශයක් තියෙනවද? පළමුවෙන්ම කියන්න ඕන මේ අර්බුදයේ තුල කෘෂිකර්ම අමාත්‍යාංශයේ කාර්යභාරය මම පොහොර ගන්නවා කියන එක නෙමෙයි. මොකද්ද සැලසුම මේ කෙටි කාලීනව දෙන? බීජවලට තියෙන උත්තරේ මොකද්ද? ගොවියන්ට වගා කරහු බිමට වතුර ගහගන්න බැරි නම් දෙන්න තියෙන උත්තරේ මොකද්ද? ඒක න අදහසක් තියෙනවා. අද අනුරාධපුර රජරට ප්‍රදේශ විශේෂයෙන් විශාල ප්‍රශ්නයකට ගොවිය මුහුණ දෙනවා. ඒ වගේම මාස දෙකෙන් ගත යුතු ක්‍රියාමාර්ගය මොකද්ද? මාස හතරේ මොකද්ද? අවුරුද්දක් යනකොට අපි මේ රට කොතෙන්ටද ගෙනියන්නේ? ඒ ගැන සැලසුම් අඩු ගණනේ තෙල්, ගල් අඟුරු ගෑස් මේ විශේෂයෙන්ම බලශක්ති ප්‍රශ්නයටත්, ඒ වගේම ප්‍රධාන වශයෙන් ආහාර ප්‍රශ්නයටත් මේ විසඳුම් දෙක කඩදාසි කොළ දෙකකට ලියලා අපිට කියන්න පුළුවන් මෙන්න මේ ටික තමයි හෙට දවසේ අපි කරන්න කියලා. අද වෙනකන් කිසිම දැක්මක් කිසිම වැඩපිළිලක් නැහැ. උදාහරණයකට ගත්තොත් අද අවිස්සාවේල් ඉඳලා කොළඹට එන කෝච්චිය අද විශාල ප්‍රමාණයක් සෙනග කෝච්චි පහක විතර එක කෝච්චිය සෙනගෙනවා. ගම්පහ ඉඳලා කොළඹට එන කෝච්චිය සෙනග විශාල ප්‍රමාණයක් එනවා. දැන් මහා පාරේ බස් වැඩ කරන්නේ නැහැ. මේක කළමනාකරණය කරලා මහජනයාගේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් කියන එක පොදු ප්‍රවාහන සේවය කොහොමද හදන්නේ කියන එකට කිසිම සැලසුමක් සාකච්ඡාවක් නැහැ. ඒ නිසා අපි ඔබතුමන්ලගෙන් ඉල්ල හිටින්නේ විශේෂම අග්‍රාමාත්‍යතුමා ප්‍රධාන මේ ආණ්ඩුවෙන් අපි ඉල්ල හිටින්නේ මේක හෙට අනිද්දා වෙනකොට දරුණු තත්වයකට එනවා. ඔබතුමාට කියන්න පුළුවන්ද මාසෙකින් මේ තෙල් පෝලිම නැති වෙනවා කියලා? කවද්ද මේ තෙල් පෝලිම නැති වෙන්නේ? මිනිස්සුන්ට අවශ්‍ය ආහාර ටික වෙළඳ පොලේ තියෙනවා කියලා කවද්ද අපිට කියන්න පුළුවන්? ඒකනේ ප්‍රධාන දේ. කන්න නැත්තම් කොහෙන්ද මිනිස්සු මූදල පැනලා කන්නද? එහෙනම් අපිට කන්න ටික දෙන්න පුළුවන්ද ලබන මාසෙ ඉඳලා මිනිසුන්ගේ අවශ්‍ය බඩු ටික? අඩුගාන මිරිස් කිලෝ අත්‍යවශ්‍ය හාල් මිල රුපියල් 250යි දැන්. මේක කොතනද නතර වෙන්නේ? මේක දරා ගන්න බෑ. ඒ නිසා කරුණා කරලා සාමූහික වගකීමක් බවට මේ පාර්ලිමේන්තුව පත් කරන. අද විපක්ෂය නෑ මෙතන. ප්‍රධාන විපක්ෂය නෙවෙයි, විපක්ෂයේ ප්‍රධාන කණ්ඩායමක් නෑ. එතකොට අද රටට පේන්නේ මොකද්ද? ඒ නිසා කරුණා කරලා අපි IMF යන්න, ලෝක බැංකුවට යන්න මුලින්ම අපි ජාතික සම්මුතියක් අවශ්‍යයි. කරුණා කරලා වැඩපිළිවෙලයි ඒ සම්මුතිය කොයි ආකාරද කියලා මේ සභාවට ප්‍රකාශ කරන්න සිල්ලමේ මා නිහඬ වෙනවා. බොහොම ස්තුතිකර කතානායක.
ගරු කතානායකතුමනි, මට දැන් මේ ප්‍රශ්නෙට අදාළ ඒවා ටික මම ඉස්සෙල්ලා සඳහන් කරන්නම්. විශේෂයෙන්ම මේක දීර්ඝ නිසා මම මේක සභාගත කරන්න බලාපොරොත්තු වෙනවා. මෙවැනි බරපතල අර්බුදයක් විසඳන සිවිල් පක්ෂ සම්බන්ධවන ව්‍යුහයක් සකස් කිරීමට කටයුතු කර ඇද්දේද? ඔව්. පක්ෂ ටික සම්බන්ධ වෙන්න ඕනේ. මම මොනා කරන්න දෙන්නේ නැත්තම්. මේ සාමික වගකීම තියෙන කැබිනට් මණ්ඩලයටත් අපි ඔක්කොම එකට එකතු වෙලා වැඩ කටයුතු කරමු. මම ලෑස්ති එකට. ආර් අර්බුදයේ විසීම සහ ඉදිරි මාස 4 තුළ ක්‍රියාවට නංවන කඩිනම් සැලසුම. එක්ව වවමු රට දිනවමු ජාතික ආහාර භෝග නිෂ්පාදන වැඩසටහන දැනටවත් ආරම්භ කර ඇති අතර එමගින් දැනට වගා කළ හැකි එහෙත් වගාවට යොදා නොගත් භූමිය තවදුරටත් භෝග වගාවන් සඳහා යොමු කරවීමටත් අඩු අවධානයක් යොමු වූ තම ගේවත් උපරිමයුරින් වගා කරවීමට මගින් ආහාර සුරක්ෂිතතාව ඇති කිරීමට අපේක්ෂා කරනු ලබනවා. ගේවත් වගාව ප්‍රවර්ධනය කිරීම, ආහාර භෝග නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා කඩිනම් වගා වැඩසටහන් දියත් කිරීම, බීජ හා රෝපණ ද්‍රව්‍ය සුලභතා වැඩි කිරීම, පසු අස්වනු තාක්ෂණය ප්‍රවර්ධනය කිරීම, විවිධ ක්‍රමවලට ආහාර පිළියෙල කිරීම හා විකල්ප ආහාර භෝග හඳුන්වා දීම, භෝග ආරක්ෂණය සඳහා වෙළඳ පොළක් හඳුන්වා දීම, අතිරික්ත නිෂ්පාදනය සඳහා වෙළඳ පොළක් හඳුන්වා දීම, ඊට අමතරව ආහාර සුරක්ෂිත වැඩසටහන ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ගිය සුමානේ හම්බුනේ, මේ සුමානේ වැඩ කටයුතු කරන මෙතනදී ඇමතුරු දෙන්න දැන් ගියා තමන් ඉන්නේ කොමිටියට සහභාගී වෙන්න. ඒ වාර්තාව එන සුමාන් ලැබුණාන් පස්සේ මම බලාපොරොත්තු වෙන හැම මන්ත්‍රීවරයෙක්ම ඒකට සම්බන්ධ වෙයි කියලා. ඒ වගේම ඊයත් සඳහන් බාර දුර්ක ඊළඟට ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ යටතේ සහල් මෙට්‍රික් ටන් 40,000ක් පමණ ආනයනය කරන රජයේ සහතික මිල යටතේ අඩු ආදායම් ලාභී පවුල් වෙත බෙදා හැරීම කටයුතු සූදානම් කළා තියෙනවා. මීට අමතරව කෘෂිකර්ම අමාත්‍යාංශ යටතේ පවතින වී අලෝයි මණ්ඩලය විසින් මිලදී ගනු ලබන වීතොග ආරක්ෂිත තොගයක් ලෙස පවත්වාගෙන යාමට උපදෙස් දී ඇති අතර එම වීතොග අවශ්‍ය අවස්ථාවලදී සහල් කර බෙදා හැරීමට ආහාර දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 50ක් වෙන් කළා තියෙනවා. ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලෙස සීනි, හාල්, තිරිඟු ඇට, තිරිඟු පිටි, රතු පරිප්පු, ලොකුලූණු, සත්ව ආහාර, කඩල, වියලි මිරිස්, ත්‍රිපෝෂණ වැඩසටහන්, අල, රතුලූණු, සූදුරු, උළුහාල්, කිරිපිටි, අබ සහ මාදුරු යන ආහාර ද්‍රව්‍ය ලියාපදිංචි කරන ආනයනකරුවන් 112 දෙනෙක් කරා ආනයනය කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා ඩොලර් මිලියන 180ක් වෙන් කළා තියෙනවා. ආහාර අහිනෙන් පෙළෙන දුගී ජනතාව ගැබ්නි මවුතුරණා කිරිදෙන මවුරුතුන් සඳහා අවධානය යොමු කර ඇත්තේ ද? ඔව්. එසේනම් මේ සඳහා ගන්න ක්‍රියාමාර්ග මොකක්ද? ලෝක බැංකු මූල්‍ය පහසුකම් යටතේ ඇමරිකන් ඩොලර් මිලියන 400ක් ඉදිරි මාස 3 කාල සීමාව සඳහා සමුදිලාභින් අඩු ආදායම් ලාභී වැඩිහිටි ප්‍රජාව, වකුගඩු රෝගීන් හා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් ඉලක්ක කරගෙන මූල්‍ය සහන සැරසීමටත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග මිලදී ගැනීමටත් කටයුතු කරමින් සිටිනවා. ඒ විතරක් නෙමෙයි, වතුකම්කරුවන්ට පවුලක් සඳහා මාසයකට තිනු පිටි කිලෝග්‍රෑම් 15ක් කිලෝග්‍රෑම් එකක් රුපියල් 80ක වැගින් සහන මිලකට ලබා දෙමින් පවත්වනවා. ඉන්දියන ආධාර යටතේ ලැබීමට නියමිත මා කලින් සඳහන් කළ සහල් මෙට්‍රික් ටොන් 4000ක් සහ කිරිපිටි මෙට්‍රික් ටොන් 500ක් ගර්භණී කාන්තාවන් කිරිදෙන මව්වරුන් මෙන්ම අවධානයට ලක් වූ පවුල් අතර බෙදා දීමට ඉදිරියේදී කටයුතු සූදානම් කළා තියෙනවා. චීනය විසින් ලබා දී ඇති සහල් මෙට්‍රික් ටොන් 10,000ක් පාසල් දිවාහාර වැඩසටහන් සඳහා යෙදවීමට මේ වන විට අවශ්‍ය මූලික කටයුතු සිදු කළා තියෙනවා. ඒකම අලුත් අයවැය තවත් රුපියල් බිලියන 200ක් සහන ආධාර සඳහා අපි වෙන් කරන්නට යනවා. මං හිතන්නේ තෙල් පෝලිං ගැන අපේ ඇමතිතුමා දැන් සඳහන් කළා තියෙනවා ගේනේවත්. මගේ අනික් කතාවෙන් තියෙනවා අයි බලන්නේ තෙල් ලබාගෙන ක්‍රියාත්මක කරන්න තෙල් ලබලා දෙන්න රට ගෙනියන්න. ඒත් සම්පූර්ණ ප්‍රමාණය ගැන ඔබ වහන්සේ මතක තියා ගන්න ඕනේ. දැන් තෙල් මිල ආපහු වැඩි වෙන්න ඕනේ. ගිය සතියේ රුසියාව යුරෝපෙට ගෑස් දෙන එක නැවැත්තුවා. ඒකෙන් ගෑස් මිලයි තෙල් මිලයි වැඩි වෙනවා. මම හිතන්නේ යුරෝපේ තව හිතන්නේ ඉංගලන්තේම තව 140කින් 30කින් 40කින් වැඩි වෙයි. ඒතර අපේ මිලියන 500 අපි යොදවා ගන්න ඕනේ. ඒ අපිට හැකි ප්‍රමාණයක තෙල් ගේන්න. ඒක අපේ අතේ නෑ. ඒක තියෙන්නේ ලෝකේ යුක්‍රේන් යුද්ධ නිසා ඇති වෙලා තියෙන තත්වයක්. මේ සඳහා මාස 3ක් වැනි කෙටි කාලයක් තුළ විකල්ප යෝජනා තිබේද? ලෝක බැංකු සමග මූල්‍ය පහසුකම් යටතේ පවතින ආයෝජන ව්‍යාකෘතිය ලබාගත් ඇමරිකන් ඩොලර් 400ක් මුදලින් ඇමරිකන් ඩොලර් මිලියන 700ක මුදලක් උපයෝග කරගෙන මාස 2ක් සඳහා අවශ්‍ය ගෘහස්ථ ගෑස් මිල දී ගැනීමට කටයුතු දැනටම ආරම්භ කළා තියෙනවා. පෝර අර්බුදයේ විසඳීමට ඕන පියවර මං හිතන්නේ එනසුමානේ අපේ ආහාර සුරක්ෂිත කමිටියෙන් පාර්ලිමේන්තුවේ දැනුම් දෙයි. ඊට අමතරව මම කියන්න කැමති 20-22 විසුණු මහකන්නේ විවාගාව සඳහා යූරියා මෙට්‍රික් ටන් 150,000ක් MOP මෙට්‍රික් ටන් 36,000ක් ආනයනය කිරීම සඳහා මේ වන විටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඒ අනුව ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව වෙනත් ජාත්‍යන්තර විදේශ මුල්‍ය ආයතන වෙතින් මුල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කළා තියෙනවා. මේදී දැනටමත් යූරියා මෙට්‍රික් ටන් 150,000ක් සපයා ගැනීම සඳහා ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කළා තියෙනවා. 2021 යලහා මහකන්න සඳහා ඉන්දියන් රේකිය ණය ක්‍රමය යටතේ යූරියා පොහොර මෙට්‍රික් ටන් 65,000ක් සපයා ගැනීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිලා තියෙනවා. ඒ අනුව අපි ඉදිරි දින ඉතා කඩිනමින් ඒ පෝරතෝගේ ලබාගෙන ගොවීන්ට ලබා දෙන්නට ක්‍රියා කරනවා. මේදී 2022 යලකන්නේ සඳහා රුපියල් බිලියන 22ක් පමණ වටිනා දේශීය නිෂ්පාදනයක ලබන කාබනික පොහොන ලබා දීමට දැනට කටයුතු කරලා තියෙනවා. දැන් අපි ශ්‍රීලා අපි ඔක්කොම ඉන්නේ අද එකතු වෙලා මේ ප්‍රශ්නේ විසඳන්න. විශේෂයෙන්ම මම හිතන්නේ මේ ආහාර සුරක්ෂිත කමිටියේ වාර්තාව ලැබුණයන් පස්සේ අපේ මන්ත්‍රීතුමන්ලට පක්ෂනායකින් සියලු දෙනා එක්කම සාකච්ඡා කරනවා. එදත් පක්ෂනායක නියෝජිතයන් කීප දෙනෙක් මෙතෙන්ට පැමිණලා තියෙනවා. ඔබ වහන්සේත් මාව ඇවිල්ලා ගියසුමානේ මුණ ගැහිලා මේ ගැන සාකච්ඡා කරා. ඔබ වහන්සේටත් ඒ ගැන වගකීමක් අපි දෙන්න ලෑස්ති. ඒ නිසා ඒ සියල්ලම අපි ලැබුණාම කතා කළ ඔබ වහන්සේ කියන්නම්. අනික නම් මට කියන්න IMF එක නම් මේ ගැන කිසිම දෙයක් කියලා නැහැ. අපි කරන වැඩසටහන හුඟක් හොඳයි කියලා කිව්වා. ඉතුරු ටික තියෙන්නේ ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රශ්න. ඉතින් ඒව මට පිළිතුරු දෙන්න බෑ. ඒව පක්ෂය ඇතුලේ සාකච්ඡා කරන්න.
අග්‍රාමාත්‍යමාගේ ප්‍රකාශය.
අනික කතා කරන්න මොකද? ගරු කතානායකතුමනි, වර්තමානයේ අපේ රට මුහුණ දෙන සැබෑ තත්ත්වය හා ඊට පිළියම් වශයෙන් අප ගන්නා ක්‍රියාමාර්ග ගැන සති දෙකකට පමණ වතාවක් ඔබට දැනුම් දෙනවා. සමහරු මේක දිහා උපහාසයෙන් බලනවා. එයා අගමැතිකම ගත්තේ රටේ අමාරුකම් අපිට කියන්නද කියලා මාව විවේචනය කරනවා. තවත් සමහරු ඇත්ත තත්ත්වය පෙන්වා දෙනවට ස්තුතිවන්ත වෙනවා. ඒ දුෂ්කරතා ජය ගැනීමේ පිළියම් අපට යෝජනා කරනවා. ඔබ ඉන්නේ කණ්ඩායම් දෙකෙන් මොන පැත්තක වුණත් රටක් විදියට එකට එක් වෙලා මේ අසීරු තත්ත්වයෙන් රට ගොඩනැගීම ක්‍රියාමාදාමයට එක් වෙන්න කියා මම ඉල්ලා සිටිනවා. හැමෝම එකතු කරන්න අපි මේ ගමන යමු. එතකොට අපිට මේ තත්ත්වයෙන් අපේ රට ගොඩ ගන්න පුළුවන්. අපි මේ මූණ දෙන්නේ ඉන්ධන, ගෑස්, විදුලි බලය හා ආහාර පිළිබඳ ප්‍රශ්නයකට එහා ගිය බලපතල ප්‍රශ්නයකට. අපේ ආර්ථිකය කඩා වැටිලා ඒකයි බරපතලම ප්‍රශ්නේ. සියලු ප්‍රශ්න විසඳා ගන්නට පුළුවන් වෙන්නේ ආර්ථිකයේ අලි ප්‍රകൃති තත්වයකට පත් කරගත්තොත් විතරයි. ආර්ථිකය ප්‍රകൃති තත්වයකට පත් කර ගැනීම සඳහා ඩොලර් අර්බුදයේ මුලින්ම විස්ථාගත යුතුයි. කඩා වැටුණු ආර්ථිකයක්, ඩොලර් සංචික බිඳුවට වැටුණු ආර්ථිකයක් යලි ගොඩනැංවීම ලේසි පහසු කාර්යයක් නෙමෙයි. කඩා වැටීම ආරම්භයේදී කෙසේ හෝ ඉරංග දමා කඩා වැටෙන වේගය පාලනය කරගත්තා නම් මෙතරම් අසීරු තත්ත්වයක් උදාවන්නේ නැහැ. නමුත් ඒ අවස්ථාවේ අපේ රට අහිමි කරගත්තා. දැන් අපි පතුලටම වැටෙන ලකුණු පේනවා. ඒත් අපි කෙසේ හෝ මෙතැනින් ගොඩවිය යුතුයි. මෙතැනින් ගොඩ එන්නේ නැතිව රටේ වෙනත් කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු සොයන්න අපට පුළුවන් වෙන්නේ නැහැ. අපේ බලශක්ති ඇමතිතුමා ඉන්ධන තත්ත්වය ගැන පාර්ලිමේන්තුවට විස්තර කරලා තියෙනවා. එතුමාට මූණ දෙන්න දෙන එක ප්‍රශ්නයක් මම පෙන්වන්න. මේක තෙල් සංස්ථාව මේ වෙද්දී ඩොලර් මිලියන 700ක් ණයයි. මේ ණය බර නිසා ලෝකයේ කිසිදු ආයතනයක් අපේ තෙල් සංස්ථාවට තෙල් දෙන්න කැමති නැහැ. අත්පිට මුදලටවත් තෙල් දෙන්න ඒ අය පස්ස ගහනවා. ඉන්දිය ණය ආධාර යටතේ අපි දැනට ඩොලර් බිලියන 4ක් පමණ මුදලක් ණයට අරන් තියෙනවා. අපි ඉන්දියාවෙන් තවත් ණය ආධාර ඉල්ලුම් කර තිබෙනවා. හැබැයි ඉන්දියාවටත් මේ ආකාරයට දිගින් දිගටම අපිට ණය දෙන්න බැහැ. සීමාවක් තිබෙනවා. අනික් අතට අප ලබා ගන්නා ණය ආපසු ගෙවීමේ ක්‍රමවේදයක් අපිට තිබිය යුතුයි. නැතිනම් කවුරුත් අපිට පිනට සල්ලි දෙන්නේ නැහැ. විශේෂයෙන්ම හෙට ඉන්දියාවේ ආණ්ඩුවෙන් උසස් නිලධාරීන් 3 දෙනෙක් එනවා. ආණ්ඩුවක කතා කරන්නේ ඊළඟ මුදල් ලබා දෙන එකත් ණය ලබා දෙන එක පිළිබඳව. ඉතින් මේක ලේසි පහසු කටයුත්තක් නෙමෙයි. අපිට පුළුවන් තරම් ඉන්දියාව දුන්න දැන් ඉන්දියාවෙත් බැංකුවල ප්‍රශ්න තියෙනවා. එහෙනම් මේ අසිරු තත්වෙන් ගොඩේීමේ මාර්ගය කුමක්ද? දැන් අපි ඉදිරියේ ඇති එකම ආරක්ෂිත මාර්ගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමයි. මොකද වෙන එක රටක්වත් අපිට ණය දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහතිකය නැතුව. ඉතින් අපි ඒ සහතිකය අරගන්න ඕනේ. එකඟත්වයකට එන්න ඕනේ වෙන රටවලින් ලබා ගන්න. වෙනත් මාර්ග තියෙනවා නම් කරුණාකරලා කියන්න. මෙතෙක්කල් ආණ්ඩුව දන්නේ මේ මාර්ගය විතරයි. වෙනත් කිසියම් මාර්ගයක් අප ඉදිරියේ නැහැ. අපට යන්න තියෙන්නේ මාර්ගයේ. මේ මාර්ගයේ ගොස් අතිරේක ණය පහසුකම් සඳහා ඔවුන් සමග ගිවිසුමකට එළඹීම අපේ අරමුණයි. ඉන්පසු ආර්ථික ස්ථාවරභාවයට පත්කරලීමේ පදනම සකස් කොට අපනයන ආදායම් වැඩි කර ගැනීමේ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමයි. මහ බැංකුව, භාණ්ඩාගාරය සහ අදාළ රජයේ නිලධාරීන් වෘත්තිකයන් විශේෂයන් සමග සාකච්ඡා කොට අපි මේ වැඩපිළිවෙළ සැලසුම් කර තිබෙනවා. මම මන්ත්‍රීතුමාට කියන්න කැමති IMF එක එක කිසි අවස්ථාවක රුසියන් තෙල්වත් රුසියාවත් යුක්‍රේන් යුද්ධය ගැනවත් කතා කරලා නැහැ. මීට වඩා යහපත් ක්‍රියාමාර්ග තිබේ නම් අපට දන්වන්න. රටට හිතකර ප්‍රායෝගික වෙනත් විසඳුම් ඔමලගේ ඇතනම් කරුණාකරයේ ඉදිරිපත් කරන්න. කැබිනට් මණ්ඩලයෙන් ඒවා සාකච්ඡා කරනවා. ඒ වගේම දේශපාලන පක්ෂවලට අවශ්‍ය නම් ඔවුන්ගේ විසඳුම් පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාද කරන්න අපිට පුළුවන්. අප ඒ සඳහා ඉඩකඩ ලබා දීමට සූදානම්. හොඳයි. අප දැන්ට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල මම සවිස්තරාත්මකව ඔබට කියන්නම්. මොකද්ද කරන්න කියලා දැන් යන සාකච්ඡා කුමක්ද කියලා කියන්න. මොකද ඒ සාකච්ඡා සාර්ථකව අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ 20 වෙනිදා වන විට කැබිනට් මණ්ඩලයේ බහුතරය පත් කරා. එතනින් සිට අපි අපේ වැඩපිළිවෙල ආරම්භ කරා. මුලින්ම අප 2019 පැවති බදු ක්‍රමයට ආපහු යෑමට තීරණය කරා. 2025 වෙනකොට ජාතික ආයවැය ප්‍රාථමික අතිරේකයක් ඇති කිරීමට එකඟ වුණා. ආදායම් සහ බදු පිළිබඳ සාකච්ඡා කරන IMF නියෝජිත පිරිස ලංකාවට ආවා. ඔවුන් අදාළ වාර්තා ලබා දුන්නා. පසුගිය සඳහා IMF ප්‍රධාන නියෝජිත කණ්ඩායම ලංකාවට පැමිණියා. ඉදිරි දින කීපය පුරාම ඔවුන් සමග සාකච්ඡා පවත්වනවා. මේ වන විට ආරම්භක සාකච්ඡා පවත්වා අවසානයි. රාජ්‍ය මූල්‍යාංශය ණය තිරසරභාවය, බැංකු අංශයේ ස්ථාවරභාවය, සමාජ ආරක්ෂණ ජාලය ආදී අංශ රැසක් පිළිබඳ අදහස් හුවමාරු කරගත්තා. ණය ප්‍රතිව්‍යගත කිරීම පිළිබඳ විශේෂඥ උපදෙස් ලබා දෙන ලසාඩ් හා ක්ලිෆර්ඩ් චාන් සමාගම් නියෝජිතයන් දැනට ලංකාවේ පැමිණේ කටයුතු වල නිරත වෙනවා. ණය ආපසු ගෙවීමේ ප්‍රතිව්‍යගත කරලීමේ සැලසුම් රාමුව සකසමින් යනවා. ඇමරිකා එක්සත් ජනපදයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ නියෝජිත කණ්ඩායම ලබන සෞඳා ලංකාවට එනවා. එයා රුසියාව ගැන සාකච්ඡා කරන්නට යන්නේ නැහැ. ලංකාව ගැන විතරයි. මේ කණ්ඩායම් 3ම කඩිනමින් ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පසුබිම් අපි සකස් කළා. ඔවුන් සමග අප දීර්ඝ ලෙස සාකච්ඡා පවත්වනවා. ඒ වගේම දැන් මේ කණ්ඩායම් 3ටම එකට එක්ව ලංකාවේදී සාකච්ඡා පැවැත්වීමේ අවකාශය ලැබෙනවා. ඒක උවමනයි. අපේ වැඩපිළිවෙල වේගවත් කරලීමට ඒ අවකාශය රුකුලක්. ජූනි මාසයේ අවසාන වෙද්දී අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නිලධාරි මට්ටමේ එකඟත්වයකට එළඹීමට බලාපොරොත්තු වෙනවා. That's the staff agreement. මෙතනදී වඩාත් වැදගත් වෙන්නේ ණය ගෙවීම ප්‍රතිව්‍යගත කරලීමේ සැලැස්මයි. ලසාත් සහ ක්ලිෆර්ඩ් චාන් සමාගම මේ සමග 21 ජූලි මාසයේ අවසන් වීමට පෙර ආතුව මේ සැලැස්මේ රාමුව සකස් කිරීමට අප උත්සාහ කරනවා. අපිත් මේ සමාගම් දෙකත් අපි ක්‍රියා කරන්නේ මේ ඉලක්කයට එන්න පුළුවන් නම්. ඉන්පසු මේ සැලසුම් රාමුවත් නිලධාරී මට්ටමේ එකඟතාවය සැලකා බලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අධ්‍යක්ෂක මණ්ඩලයේ අවසාන තීරණයට එළඹීමට නියමිතයි. අපිට ඒ තීරණය ගන්න ඕනේ සහතිකය ගත්තොත් ඇති. මුදල්ුවම නැහැ පළවෙනි අවස්ථාවේදී ඒ මුදල් වෙනත් රටවලින් ලබා ගන්න පුළුවන්. මුදලුත් එනවා. මේ වැඩ කටයුතු වලට සමාන්තරව අපි ඉන්දියාව, ජපානය, චීනය රටවල් මූලිකත්වයෙන් ණය ආධාර සමුළුවක් සංවිධානය කරන්නට සැලසුම් කරනවා. මේ රටවල් තමයි අපිට ණය දෙන ප්‍රධාන රටවල්. ඔවුන් සමග යම් යම් නොහොඳ නොක්කාඩු ඇති වී තිබුණා. අප ඒවා සමනය කරමින් නැවතත් හොඳ හිත තහවුරු කරලීමට වෙහෙසෙනවා. මේ රටවල් ණය ආධාර ප්‍රදාන කරන ක්‍රමවේදීන් වෙනස්කම් තියෙනවා. මේ රටවල් තුනම ක්‍රම තුනකින් තමයි ඒ සහාය දෙන්නේ. දැන් මේක එක ස්ථාවරයකට ගේන්න තමයි ටික කලක් අපිට කතා කරන්න සිදු වෙන්නේ. ආධාර සමුළුව මගින් අප උත්සාහ කරන්නේ ක්‍රමවේදයන් සම්බන්ධයෙන් මේ රටවල් තුන සමගම පොදු එකඟතාවයකට පැමිණීමයි. IMF සහතිකය අපට ලැබුණොත් අප ගැන ලෝකයට විශ්වාසයක් ඇති වෙනවා. ලෝකයේ අනික් රටවලින් ආධාර සහ අඩුපුලි ණය ලබා ගැනීමේ අවස්ථාව අපිට ලැබෙනවා. ඒ සමගම IMF අනුමැතියෙන් පසුව මුදල් ලැබෙනතුරු අතරමැදි කෙටි කාලීන ණය ආධාර ලබා ගැනීම සඳහා අප ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සමගත් ඇමරිකාව ඇතුළු අපට හිතවත් වෙනත් රටවල් හා රාජ්‍ය නායකයන් සමගත් සාකච්ඡා වෙමින් යනවා. මේ කටයුතු සාර්ථක නිම කර ගැනීමෙන් පසු ආර්ථික ස්ථාවරභාවයට පදනම් දමා ගන්නට පුළුවන්. මේක අපි මේ අවුරුද්දේ කරන්න තිබෙනවායි. එතනින් ඉඳන් ආර්ථික ස්ථාවරභාවයක් ඇති කරලා ජනතාවට සහන දෙන්න අපි වැඩ කරන්න ඕනේ. එතනින් මේ ගමන අවසන් වුණා කියලා සතුටු වෙන්න අපිට බෑ. එතනින් තමයි අපි ඉදිරි ගමන ආරම්භය. ශක්තිමත් ආර්ථිකයක් කරා යන අලුත් ගමනක ආරම්භය. ඒ පිළිබඳ වැඩසටහනක් අපි කාලයෙන් මෙහාට ඉදිරිපත් කරනවා. එතෙන් සිට අපි අපේ ආර්ථිකය ශක්තිමත් කරලීමේ නව ලාංකේය ආර්ථිකයක් බිහි කරලීමේ ගමන ඉදිරියට යා යුතුයි. අපි ඇත්ත වශයෙන්ම අපනයන ආර්ථිකයක් වෙන්නේ නැත්නම් මේ ණය ගෙවන්න බැරි වෙනවා. අපිට එතෙන්ට යන්න තියෙනවා. ඒකයි ඇත්ත. මේ ඉදිරි ගමනේ පදනම සැකසීම සඳහා අගෝස්තු මාසයේ ඉතිරි කාලයේ 20 22 ඉතිරි කාලයේ සඳහා අන්තර්කාලීන ආයවැයක් අපි ඉදිරිපත් කරනවා. 2023 වසර සඳහා ආයවැය ලේඛන නොවැම්බර් මාසයේ ඉදිරිපත් කරනවා. ඊට අමතරව ආර්ථික ශක්තිමත් කරලීම සඳහා අවශ්‍ය නව රීති සහ අනපනත් කීපයක්ද අප පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මේ පිළිබඳ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන සියලු පක්ෂ සමග අප සාකච්ඡා ආරම්භ කර තියෙනවා. ඒ සාකච්ඡා වලට සහභාගී වී රට ගොඩනැංවීමේ කාර්යයට උර දෙන සියලු පක්ෂ සහ විද්‍යුත් මගේ ස්තුතිය පුද කරනවා. ඒ සමගම ආහාර සුරක්ෂිත සහතික කිරීමටත් දේශපාලන ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කිරීමටත් අපි ක්‍රියා කරනවා. ලබන කන්නේදී හිඟයකින් තොරව ගොවීන්ට පෝර ලබා දීමට සැලසුම් සකස් කරගෙන යනවා. සහල් මිල පාලනය කිරීම උදෙසා ඉන්දියන් ණය ආධාර යටතේ සහල් ගෙන්වා වෙළඳ පොළට ඉඟුත් කිරීමට අප පියවර ගන්නවා. ඒ මාගින් පාරිභෝගිකයන්ට සහනයක් ලබා දෙනවා. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පිබිදීමක් ඇති කරලීම උදෙසා වෙහෙසෙන කැපවෙන පුද්ගලයන්ටත් කණ්ඩායම් වලටත් ස්තුතිය පළ කරන්න මම මේ අවස්ථාවක් කරගන්නවා. ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ රජයේ සාකච්ඡාවන්ට පක්ෂභේදයෙන් පසෙකලා බොහෝ අය සහභාගී වෙන බවත් මම මෙහිදී සිහිපත් කරනවා. විශේෂයෙන්ම සමගි ජන බලවේගයත් ජාතික ජන බලවේගයත් කෘෂි ගොළපොළවල් පිහිටවීමට මූලිකත්වය ගන්නා බව ප්‍රකාශයට පත් කර තියෙනවා. රජයෙන් කිසිදු සහයක් නොඉල්ලා එවැනි ගොවි පොළවල් පිහිටවීමේ කටයුතු කිරීම පිළිබඳ මම ඔවුන්ට විශේෂ ස්තුතිය පුද කරනවා. අනුර කුමා දිසානායක මන්ත්‍රීතුමා පසුගියදා ප්‍රකාශ කර පරිදි වගා කළ යුතු ස්ථාන පවා මේ වන විට ඔවුන් තෝරාගෙන අවසන්. මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුව සතු රක්ෂිත හිස්සිඩම් ගණනාවක් කෘෂිකාර්මික කටයුතු සඳහා වෙන් කිරීමට බන්දුල ගුණවර්ධන ඇමතිතුමා කටයුතු කරගෙන යනවා. සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමාටත් අනුර දිසානායක මන්ත්‍රීමාට වගා කිරීම සඳහා ඉඩම් පිළිබඳ ගැටලුවක් ඇතිනම් බන්දුල ගුණවර්ධන ඇමතුමන් සමග සාකච්ඡා කරන ලෙස මම ඉල්ලා සිටිනවා. ඒ වගේම ආහාර සුරක්ෂිතා කමිටියේ ලේකම්තුමාටත් මේ පක්ෂ දෙකේ නායකයින් සමග සාකච්ඡා කරන මෙන් මම දැනුම් දී තිබෙනවා. පසුගිය සෞන්දා කැබිනට් මණ්ඩලයේ 22-21 අපි දන්නේ නැහැ 22-21 කියලා මේ සංශෝධන ද එක එක නම්බර තියෙනවා. විජේදාස රාජපක්ෂ ඇමතුමා ඉදිරිපත් කළ සංශෝධනයට එකඟත්වයේ පළ කරා. සමගි ජන බලවේග ඉදිරිපත් කළ 21 සංශෝධන යෝජනා පිළිබඳ දැන් ශ්‍රේෂ්ඨාධිකරණ සියලු මතය ප්‍රකාශ කර තියෙනවා. ඒ සියල්ලම ජනමත විචාරණයට යටවෙන්න ඕන කියලා ප්‍රකාශ කරලා තියෙනවා. රජයේ යෝජනාව කැබිනට් මණ්ඩලයට එකඟ වී තිබෙනවා. දැන් අපි කඩිනමින් කළ යුත්තේ මේ යෝජනා පිළිබඳ එකඟත්වයකට පැමිණීම. පාර්ලිමේන්තුවට අවසන් කෙටුම්පත ඉදිරිපත් කිරීමයි. නමුත් සමගි හා සහ ජාතික බලවේග පාර්ලිමේන්තු වර්ජනය කරන නිසා විශේෂණි සංශෝධනයේ කාර්යයන් බව මේ සතියේ සාකච්ඡා කිරීම තවදුරටත් ප්‍රමාද වීම කනගාටු කරුණක්. අපි අලුතින් යෝජනා කළ පාර්ලිමේන්තු කොමිටි ක්‍රමය පිළිබඳ පූර්ණ සැලසුමක් හා වාර්තාවක් ලබා දෙන ලෙස මම හිටපු කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කරා. එතුමා ඒගේ වාර්තාව පසුගිය සෞන්දය අපට ලබා දුන්නා. සිංහල දෙමළ පරිවර්තනය ලැබුණාම මම මේ සභාවට ඒව මන්ත්‍රීවරුන්ට ඒව ලබා දෙනවා. ඒ නිසා මම මේ පක්ෂ දෙකෙන්ම ඉල්ලා සිටින්නේ වහාම පාර්ලිමේන්තුවට පැමිණ 21 සංශෝධනය සම්මත කරලීමට වැඩපිළිවෙලට දායක වෙන ලෙසයි. පාර්ලිමේන්තු ක්‍රමය ස්ථාපිත කරවීමට එක්වෙන ලෙසයි. මම මීට කලින් අවස්ථා ගණනාවකදී සිහිපත් කළා වගේ අද අපි මේ මුහුණ දෙන්නේ සාමාන්‍ය තත්ත්වයකට නෙමෙයි. නූතන ඉතිහාසයේ කිසි අවස්ථාවක අපේ රට මේ වගේ අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දෙන්නේ නැති බව මා වරින් වර සඳහන් කර තියෙනවා. ශක්තිමත් ආර්ථික පදනමක් සකස් කර ගැනීමෙන් පසුව මැතිවරණයකදී ඔබ කැමති පක්ෂයට රට බාර දෙන්න වඩා සුදුසු 225 දෙනෙකු 25 දෙනෙකු පාර්ලිමේන්තුවට පත් කරවා යවන්න. ඒ වගකීම සහ බලය තියෙන්නේ පුරවැසි ඔබටයි. එතනදී රට මෙවැනි තත්ත්වයකට ඇදවැටීමට මූලික වූ අය සිතන අයව ප්‍රතික්ෂේප කිරීමේ අයිතියත් ඔබට හිමි වෙනවා. ඒත් ඒ සියල්ල ඉටු කරගන්න පුළුවන් වෙන්නේ රට වැටි ඇති තත්ත්වයෙන් යලි යථා තත්ත්වයට පත් කර ගැනීමෙන් පසුවයි. ඒ බවත් සිහි තබාගෙන වර්තමානයේ රට වැටි ඇති තත්ත්වයෙන් යලි ඔසවා තැබීමේ වෑයමට දායක වන ලෙස මම මේ රටේ හැම පුරවැසියෙක්ගෙම ඉල්ලා සිටිනවා. ඒ නිසා අපි මුලින්ම මේ තත්ත්වයෙන් ගොඩෙමු. එන්නට එක්සිතව එක්සත්ව වෙහෙසෙමු. අසීරුතා ඇතිවේවි. දුෂ්කරතා මතුවේවි. ඒ දුෂ්කරතා අසීරුතා මැද්දේ අපි රට ගොඩ නැංගවීම වෙනුවෙන් සුළුවෙන් හරි කරන්නට පුළුවන් දේවල් තියෙනවා. මම හැම පුරවැසියෙක් ඉල්ලා සිටින්නේ කෙටි කාලයකට මේ දුෂ්කරතා අසීරුතා විඳදරාගෙන රට ගොඩනැංගීමේ වෑයමකට දායක වෙන ලෙසයි. අප රජයක් ලෙස දැනට අනුගමනය කරමින් යන ක්‍රියාමාර්ග අනුව ක්‍රමක්‍රමයෙන් ඔබේ දුෂ්කරතා අසීරුතා අඩුවෙමින් යනු ඔබට දැන්වේවි. විදුලි කප්පාදුව අවම තත්ත්වයකට ගෙන එන්නට හැකි වෙලා තියෙනවා. ලෝක බැංකුවෙන් ලබා ගන්නා ඩොලර් මිලියන 70ක් සහ අපේ ඩොලර් මිලියන 20ක් යොදවා ගෑස් මෙට්‍රික් ටන් ලක්ෂයක් ආනයනය කිරීමට දැනට පීවර ගෙන තිබෙනවා. ඒ ගෑස් තොග ලැබුණු විට ගෑස් සිංගය සම්පූර්ණයෙන්ම තුරන් කරන්නට හැකි වේවි. ඉන්ධන සඳහා මාසයකට ඩොලර් මිලියන 550ක් පමණ අවශ්‍යයි. දැනට අප මුහුණ දෙන ආර්ථික ප්‍රශ්නය මත මේ මුදල මාසිකව සපයා ගැනීම දුෂ්කර කාර්යයක්. ඒ නිසා අපට ලැබෙන ඩොලර් ආදායම අනුව හැකි උපරිම ඉන්ධන ප්‍රමාණය ගෙන්වා ගැනීමට කටයුතු කරනවා. ඉන්ධන ගැටලුව සම්පූර්ණයෙන්ම විසඳීමට තව ටික කාලයක් ගත වේවි. මේ නිසා ඉතාම අර පරිස්සමෙන් ඉන්ධන භාවිතා කරන ලෙස මම ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. අප අද මුහුණ දෙන අර්බුද හමුවේ පාසල් අධ්‍යාපන කඩාවැටී ඇති බව අප දන්නවා. දරුවන්ට මාස ගණනාවක් අධ්‍යාපනය අහිමි වුණා. මුලින්ම කොවිඩ් වසංගතය නිසා, ඊළඟට ආර්ථිකය කඩාවැසීම නිසා. සුසිර් ප්‍රේමජයන්ත ඇමතුමා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් මේ සම්බන්ධයෙන් පියවර ගනිමින් සිටිනවා. පාසල් බස් රථ පාසල් වෑන් සඳහා ඉන්ධන ප්‍රමුඛත්වය ලබා දීමේ වැඩපිළිවෙලක් ගැන අදාළ බලධාරීන් සැලසුම් සකස් කරමින් යනවා. පාසල් දරුවන්ට අඛණ්ඩව අධ්‍යාපනය ලබා දීමට හැකි පරිසරයක් ඉක්මනින්ම සකසා දෙනවා. අපි පියවරෙන් පියවර අඩියෙන් අඩිය මේ ගමන ඉදිරියට යමු. ලෝකය අපට උදව් කරන්නේ මේ වැටුණු තැනින් නැගීමට අප තුළ ඕනෑකමක් කැපවීමක් ඇති බව ඔවුන්ට දැනුණොත්. විතරයි. ඉතින් මේ අවස්ථාවේ අපට එක්කෝ රට ගොඩ නැංවීමේ අභිලාෂය අප තුළ ඇති බව පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් එවැනි අවස්ථාවක් අපට නැති බව පෙන්වීම සඳහා නොයෙකුත් කඩාකප්පල්කාරී ක්‍රියා කරන්නට පුළුවන්. ඔබ මෙතනදී අරගල කර යුත්තේ රට නැංවීම වෙනුවෙන්, එහෙම නැතුව රට විනාශ කිරීම වෙනුවෙන් නොවේ. ඒ නිසා හැම අවස්ථාවකදීම හොඳින් සිතා බලා විමසිල්ලෙන් කටයුතු කරන ලෙස මම ඉල්ලා සිටිනවා. සමග ජන බලවේගයත් ජාතික ජන බලවේගයත් දැන් පාර්ලිමේන්තුවේ වර්ජන කිරීමේ පොදු ස්ථාවරයකට පැමිණලා තිබෙනවා. IMF සමග එක්ව කටයුතු කළ බව සමග ජන බලවේගය කලින් ප්‍රකාශ කර තිබුණා. ඒ අය විවෘත ආර්ථිකයට අපිටත් වඩායි මටත් වඩා ඉස්සරහන් හිටියා. දැන් ඔවුන්ගේ ස්ථාවරය වෙනස් වෙලාද? IMF සාකච්ඡා ගැන ජාතික ජන බලවේගය එහෙඟත්වයක් නැද්ද? පාර්ලිමේන්තුව මග හරින්නේ, පාර්ලිමේන්තුව වර්ජනය කරන්නේ ඒ නිසාද? සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කරන ලෙස මම IMF නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියා. ඉතින් මේ හැම පක්ෂයටම ගිහින් IMF නියෝජිතයන් එක්ක කතා කරන්න පුළුවන්. මේ සාකච්ඡා සඳහා සහභාගී වන ලෙස මම මේ පක්ෂ දෙකෙන්ම ඉල්ලා සිටිනවා. විවේචනයට වඩා මේ අවස්ථාවේ රටට වැදගත් වෙන්නේ විසඳුම්. ඒ නිසා ඔබ සතුව වඩාත් හොඳ විසඳුම් ඇත්නම් ඒවා ඉදිරිපත් කරන්න. ඒක අපිට දැනගන්න, අපිට වඩා හොඳ විසඳුම් තියෙනවනම් කියන්න. ඒවා අරගෙන අපි ක්‍රියා කරන්න. 21 වෙනි සංශෝධනයේ නොබෝ දිනකින් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා. මේ පක්ෂ දෙකට 20 වෙනි සංශෝධනය අවශ්‍යද නැද්ද? ස්වාධීන කොමිෂන් සභා අවශ්‍යද නැද්ද? මේ ගැන අපිට කියන්න. ඒකද පාර්ලිමේන්තුව වර්ජනය කරන්නේ? පාර්ලිමේන්තු කමිටි මගින් පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව සියලු මහජන මන්ත්‍රීන් රාජ්‍යපාලනයට හවුල් වීමට ඔවුන් එකඟද විරුද්ධද? ඩොනමෝ ක්‍රමයට එකඟද විරුද්ධද? ඒ පිළිබඳ ඔබේ මත ඉදිරිපත් කිරීමේ අවස්ථා දැන් සමගිසා ජාතික ජන බල වේගයට හිමි වී තිබෙනවා. ඇයි එහෙනම් පාර්ලිමේන්තුව මග අරින්නේ? මේදී අප මත අමතක නොකළ යුතු වැදගත් කරුණක් තියෙනවා. සමස්ත පාර්ලිමේන්තුව පිළිබඳ ජනතාවගේ පොදු විරෝධතාවයක් එල්ල වෙමින් පවතින අවස්ථාව. මේ වැනි අවස්ථාවක රටේ අනාගතයට බලපාන ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කර ගණනාවක් පාර්ලිමේන්තුවට යෝජනා වී තිබෙනවා. එවැනි මොහොතක රටට සැබෑ ආදරයක් ඇත්නම් කළ යුත්තේ ඒ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීමයි. ඒ ප්‍රතිසංස්කරණයේ අඩුපාඩුකම් ඇත්නම් ඒවා පෙන්වීමයි. ඒ නිසා හුදු සම්ප්‍රදායික දේශපාලනයේ මිදී රට වෙනුවෙන් අලුතෙන් සිතන්න කියා මම හැම දිනකම ඉල්ලා සිටිනවා. ඒ වගේම අපට අවශ්‍ය දේ දේශපාලනය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ කඩිනම් කර ගැනීම උදෙසා පාර්ලිමේන්තුව රැස්වීම සඳහා සහභාගී වෙන්න සහ මම ආරාධනා කරනවා. මේ අරගලයේ තියෙන්නේ මේ රටේ ක්‍රමවේදී වෙන සිස්ටම් චේන්ජ්. පරණ දේශපාලනය කරන්නේ නෙමෙයි, මාධ්‍යයට යන්න නෙමෙයි. පාර්ලිමේන්තුවේ විපක්ෂය කියන්නේ කවුද? පාර්ලිමේන්තුවේ විපක්ෂය කියන්නේ විකල්ප ආණ්ඩුව. විකල්ප ආණ්ඩුව නම් විකල්ප වැඩසටහනක් තියෙන්න ඕනේ, ප්‍රතිපත්ති තියෙන්න ඕනේ. ඒවා ඉදිරිපත් කළා අපිව වාද විවාද කරන්න ඕනේ. දැන් බලන්න ඊයේ අපේ මගේ මිත්‍ර විමල් වීරවංශ මහත්මයා කිව්වා බැසිල් රාජපක්ෂ හිටපු මුදල් ඇමතුමා මට වඩා හොඳ මුදල් ඇමතිවරෙක් කියලා. ඉතින් මම ඒක පිළිගන්න. ඒ කියන්නේ මම වාද කරන්න යන්නේ ඉන්නේ මන්ත්‍රී මම කතා කරලා ඉවර කරන් පස්සේ කරන්න. මම කතාවෙන් පස්සේ ඔබතුමා කියන එතුමා හොඳම මුදල් ඇමති කියලා මට ප්‍රශ්නයක් නැහැ. මම ඒක පිළි අරගෙන යන්න වෙන එක මං හොඳයි කියලා. කොහොම හරි අපිට තියෙන්නේ මේවා ගැන සාකච්ඡා. ඉතින් මේ විකල්ප යෝජනා තියෙනවා නම් මං කියනවා එයාට පාර්ලිමේන්තුවට එන්න කියලා. අද පස්සේ පාර්ලිමේන්තුව කල් දානවා. ඒත් එතුමන්ලා ඉන්න නිසා මේ ඔක්කොම ඉදිරිපත් කරන්න මම කියනවා සිකුරාදා පාර්ලිමේන්තුව රැස් කරන්න කියලා. සිකුරාදා එන්න, ඔබේ විකල්ප මේ මෙහාට දෙන්න. අපි ඒ ගැන වාද විවාද කරමු. අපි ලෑස්ති සිකුරාදාට එන්න. ඉතින් දැන් ඔකිය මේ කාලේ වර්ධනය අද ඉවර වෙන්න ඕනේ. හෙට නිවාඩු. අනිද්දා මම ලිපියක් දුන්නා මෙන්න අලුත් එකක්. ඉතින් මම කියනවා එයාට කරුණාකරලා එන්න කියලා. මම සභානායකතුමාට කියනවා සභානායක ලේකම්ගෙන් මේක හොයලා දීලා එතුමන්ලා එනවා නම් කරුණාකරලා මේක ඔබතුමාට එවන්න කියලා. ඒක කරන්නේ නැත්නම් අපි ඊළඟ සැරේ ආවම පෙන්නමු මේකෙන් පැනලා ගියේ කියලා. එච්චරයි තියෙන්නේ. මේකෙන් පැන යන්න බෑනේ. මේක ඇවිල්ලා කියන්න මේකෙන් ඇවිල්ලා කියන්න මේ අපේ මේක අදහස් මේම. IMF එකට යන්න ඕනද නැද්ද? ජාතික ජන බල වේගයේ IMF එකට යන්න කියනවද නැද්ද? මෙයා ඉවත් වෙනවද? කොහොමද පෙට්‍රල් හොයලා දෙන්නේ? කොහොමද ඩීසල් හොයලා දෙන්නේ? කොහොමද ආහාර වගා කරන්නේ? මේ ඔක්කොම ඇවිල්ලා රටට කියන්නේ. එතකොට අපිට සැලැස්මක් නැත්තම් මේගොල්ලෝ සැලැස්මක් තියෙන ජනතාව කී ආ මෙයාට භාණ්ඩ බාර දෙන්න කියලා. ඒත් හැංගිලා දුවලා කරන්න බෑනේ. හැංගෙනවනේ. බලේ දෙනකොටත් දිව්වා. විපක්ෂේ ඉන්නකොටත් දුවනවා. ඉතින් කොහොමද මේක කරන්නේ? දෙකේම දුවනෝනේ. කොහොමද ඒගොල්ලෝ රට පාලනය කරන්නේ? මේ අලුත් කණ්ඩායම මම කනගාටුයි. මම පුහුණු කරපොයට දන්නේ කොහොමද බලය ගන්න කියලා. කොම අසාර්ථක වුණාද කියලා මම හිතනවා. ඉතින් රට ගැන සිතා අන් සියලු ભેද කෙටි කාලයකට අමතක කර එකට එක්වි කටයුතු කළොත් අපට මේ ව්‍යවසායෙන් ලංකා මාතාව බේරා ගන්න පුළුවන්. වටු වැද්දාගේ දැලෙන් වටු කුරුල්ලන් ගැලුණේ හැම දිනම එකට එක්වි දැල ඔසවාගෙන පියාඹු නිසා. වැද්දාට බැන බැන හිටියා නම් මුළු වටු රැළම දැලට අහුතු වෙලා ගොදුරු වෙනවා. අපි එකිනෙකාට දොස් කියකේ හිටියා නම් ඒ වගේම අපි දැලේ හිට වෙන කොටුවන් වාගේ නැති වෙනවා. ඒ නිසා අපි මේ ආර්ථික අර්බුදය දැලෙන් මිදමු. අපි එක්වි අභියෝගය ජයගමු.
ගරු කතානායකතුමනි, ගරු අග්‍රාමාත්‍යතුමාගේ ඉදිරිපත් කරපු අදහස් දැක්වීම සම්බන්ධයෙන් මට පැහැදිලි කිරීමක් කරන්න ඉඩ දෙන්න. පළමු කොටම ඔබතුමා කිව්වා මේ බැසිල් රාජපක්ෂම හිටපු මුදල් ඇමතිතුමාට වඩා ඔබතුමා ඊට වඩා නරකයි කියලා මං කිව්වයි කියලා. මං කොහෙවත් ඔබතුමා ඔහු එකිනෙකාට සංසන්දනය කරලා හොඳ නරක කියන්න කියලා නෑ. මම කිව්වේ බැසිල් රාජපක්ෂ මහත්මයාගේ ටයිකෝට් වර්ෂන් එක ඔබතුමා කියලා. එච්චරයි. වෙන මුකුත් මං කිව්වේ නෑ. කොහොම වුණත් දැන් අපි පිළිගන්නවා ගරු කතානායකතුමනි, අපිට සියලු දෙනාටම තියෙන පොදු සතුරා තමයි මේ ආර්ථික අර්බුදය. අපි කවුරුත් වැඩ කරන්න ඕනේ ඒක පිළි අරගෙන. ඒ කියන්නේ ආණ්ඩුව නැමැති සතුරා ඉන්නේ ඊට යටින්. දේශපාලන ප්‍රතිවාදීන් ඔක්කොම ඉන්නේ ඊට යටින්. කේන්ද්‍රීය සතුරා ආර්ථික අර්බුදය. මේ ආර්ථික අර්බුදය අපි වගකීම් සහගතව මුහුණ දීලා ජය ගැනීම අත්‍යවශ්‍යයි. ඒක ජය ගන්න බැරි වෙනවා කියන්නේ ජාතියක් හැටියට අපේ සම්පූර්ණ අභාවය මේ මත තීරණය වෙනවා. මේ ආර්ථික අර්බුදය මානව ආපදාවක් බවට වැඩෙනවා. මානව ආපදාවක් බවට වැඩුණා කියන්නේ එතනින් එහා මේ ග්‍රිප් එක කාටවත් ඉතුරු වෙන්නේ නැහැ, ගිලිහෙනවා. දැන් මේ විරුද්ධ පක්ෂයේ ඔබතුමා කියපු මේ පක්ෂ දෙක වර්ජනය කිරීම, මේ පාර්ලිමේන්තුව වර්ජනය කිරීම ගැන මං හිතන්නේ බැරෑරුම්ව ප්‍රශ්න කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒගොල්ලෝ අදට විතරයි වර්ජනය තියෙන්නේ. සතිය කියලා කොට අදින් පාර්ලිමේන්තුව අවසන් වෙනවා මේ සතියේ. හෙට අනිද්දා නැහැ. ඉතින් ඒ නිසා ඒ වර්ජනයේ සීමා වෙන්නේ සතියකට කොට අදට පමණයි. ඒක පොඩි මේ මහජනතාවට වෙන අදහසක් දෙන්න දාපු වෙට්ටුවක්. කොහොම වුණත් අපි පිළිගන්නවා මේ ආර්ථික අර්බුදය නැමැති කේන්ද්‍රීය සතුරා සමග කරන සටනේදී අනෙක් සටන් ද්විතීයිකයි. ඒවා දෙවෙනි තැනට දාන්න ඕනේ. ඒ පිළිගැනීම අපි ඉන්නවා. අපි ඊයේ රුසියානු තානාපතිතුමා ගිහිල්ලා හම්බ වෙන්නේත් අපි මේ මොකක් හරි තෙල් ටිකක් ඉල්ලගෙන ඒකෙන් ගානක් කපන අරමුණක් නෙවෙයිනේ තියෙන්නේ. අපිටත් ඕනේ අර පීඩාවේ ඉන්න මිනිහව, පොලිමේ ඉන්න මිනිහව ගෙදරට යවන දිනයක් දැක ගන්න. ඒකට අපි හිතනවා අපි මේ උත්සාහයක් දරන්න ඕනේ කියලා. ඒකට අපි ආණ්ඩුවේ හිටියද විපක්ෂයේ හිටියද කියන එක මම නම් අදාළ කරගන්නේ නැහැ. ඒ නිසා ගරු කතානායකතුමනි, අපි හැම වෙලේම කියන්නේ විධිමත් සැලැස්මක් අපි අපට පෙන්වනවනම්, විධිමත් උපාය මාර්ගික සැලැස්මක් අපිට පෙන්වනවනම්, ක්‍රියාකාරී සැලැස්මක් අපට පෙන්වනවනම්, ඒකේ අපට කරන්න පුළුවන් භූමිකාව ඉටු කරන්න විපක්ෂයේ ඉඳගෙන උනත් අපි ලෑස්ති. ඒ අරමුණින් අපි මේ දිහා බලන්නේ. අනිත් එක ගරු කතානායකතුමනි, මේකෙදී අපි එකිනෙකාගේ වාඩු, එකිනෙකා පිළිබඳ තියෙන කල්තබාගත්තු ආකල්ප, ඒ මත ඉඳන් අපිට හැසිරෙන්න බෑ. ඒක අපි ඉතාම තදින් විශ්වාස කරනවා. මොකද ඉතාම නිවැරදි මේ අර්බුදය විසින් අපේ සම්ප්‍රදායික දේශපාලනයේ අභියෝගයට ලක් කරලා තියෙනවා. පාරේ පෙළපාලි කියන ඒවා දැන් නිකන් සත පහකට ගණන් ගන්න නැති දේවල් වෙලා තියෙනවා. පෝලිං වල ඉන්න මිනිස්සුන්ට ඒ පෙළපාලියෙන් ලැබෙන උත්තරයක් ගැන අදහසක් නැහැ. ඉතින් ඒ නිසා මිනිස්සු අද මේ සම්ප්‍රදායික දේශපාලනය පිළිබඳ තදබල කලකිරීමක ඉන්නේ. අපිට වගකීමක් තියෙනවා ඒ කලකිරීම වැඩි කරන්නේ නැතුව ඒ කලකිරීම අඩු කරන විදියට මේ රටේ දේශපාලනයේ සිදුවිය යුතුවේ තර්කානුකූල ඓතිහාසික වෙනස්කම් සඳහා මේ මොහොත සත්භාවයෙන් යොදා ගන්න. එකිනෙකාගේ අරමුණු ඉටු කරගන්න නෙවෙයි. ඒ නිසා ගරු කතානායකතුමනි, මම හිතනවා ඔබතුමා කිව්වා අපි යෝජනා තියෙනවා නම් ඉදිරිපත් කරන්න. මම ඔබතුමාට එක 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 යෝජනාවක් කරන්නම්කෝ. දැන් අපි දන්නවා විදේශගතව ඉන්නවා මිලියන 3ක පමණ ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණයක්. සමහරු ව්‍යාපාරිකයෝ හැටියට ඉන්නවා, සමහරු රටකියා කරන්න හැටියට ඉන්නවා. අපිට පුළුවන් නම් ඒ අයට තියෙන ප්‍රශ්නේ තමයි පද බල ආකල්පයක් ගොඩනැගිලා තියෙනවා. ඒක වැරදි කියලා මම කියන්නේ. ඒගොල්ලෝ නිත්‍යානුකූල මාර්ගයේ වෙන විදේශ මුදල් මෙහෙ හොරා කරනවා. ඒක ඒකනේ ඒ ආකල්පයේ වර්ධනය කළ තියෙනවා. ජනතාවෙන් පෙරමුණේ සමහරු එම ඒ ආකල්පයේ තදින් ඇති කළ තියෙනවා. ඒ නිසා ඒ දැන් මේ රට ඇතුලේ තියෙන ඩොලර් තියෙන මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ පවා ඒ ආකල්පේ ඉන්නේ. එහෙමනම් අපි මොකද්ද කරන්න ඕනේ? විශ්වාසය ජනිත කරන්න ඕනේ. විශ්වාසය ජනිත කරන්න මොකද්ද කරන්න ඕනේ? අපි හිතමු අපි අරමුදලක් හදනවා. මහ බැංකුවේ ඩොලර් ටික තියාගත්තට කමක් නැහැ. ඒ ඩොලර් ටික වියදම් වෙන පිළිබිඹුද සුවා බලන්න, ආවේක්ෂණය කරන්න. අරමුදලක් හදනවා. ඒ අරමුදලේ භාරකාර මණ්ඩලයක් ඉන්නවා. ඒ භාරකාර මණ්ඩලයට මම කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයත් එන්න ඕනේ. අනුරුද්ධ සනායක මහත්තයත් එන්න ඕනේ. මටත් එන්න කිව්වොත් මාත් එන්නම්. දනස්සලහපරුම් මහත්තයා වගේ කෙනෙකුත් එන්න ඕනේ. එහෙම හැම පාර්ශවයක්ම නියෝජනය වෙන භාරකාර මණ්ඩලයක් පත් කරන්න. අපිට දැන් සජිත් ප්‍රේමදාස මහත්තයට හරි අනුරුද්ධ සනායක මහත්තයට හරි ආණ්ඩුවේ අභ්‍යන්තර පාර්ශව කාර්යෝ වෙන්න බැරි වෙන්න පුළුවන්. ඒ අර සම්ප්‍රදායික දේශපාලන කෝණයෙන් බලනකොට. හැබැයි මෙහෙම අරමුදලක් හදලා ඒ අරමුදලේ භාරකාර මණ්ඩලයේ මේ අය බවට පත් කරලා ඒ භාරකාර මණ්ඩලයේ අනුදනුම ඇතුව මිසක් නැතුව මුදල් යොදවන්න බැරි විදියට ඒක වගන්තිගත කළා. එහෙම කරාම අන්න අර අවිශ්වාසය නැති වෙනවා. එතකොට විශ්වාසය ජනිත වෙනවා. ඒ අපි කිව්ව හතක් හරි කීයක් හරි ඒ භාරකාර මණ්ඩලේ. ඒ විතරක් නෙවෙයි. දැන් අපිට පුළුවන් ඒ අරමුදලට එතකොට මුදල් ලැබෙන අය වැටුපේ විදියට එවන අය ආධාර විදියට එවන අය ඔක්කොම වෙබ් අඩවියක් මගින් ප්‍රසිද්ධ කරන්න පුළුවන්. ඒ විශ්වාසය තව තවත් තහවුරු කරන්න පුළුවන්. ඒ අරමුදලට දායක වෙන අයගේ මේ රටේ ඉන්න ඥාතීන්ට මොනවද ඒ මගින් ලැබෙන අලුත් වාසිදායක අවස්ථා ඒවා අපිට කියන්න පුළුවන්, ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. ඔවුන් විසින් නම් කරන අයකුට ඒ මොනා හරි රජයේ කාර්යාලයකට ගිහිල්ලා වැඩක් කරගන්නකොට හරි මන් දන්නේ තෙල් ටික ගන්න පොලිමේ ඉන්න එක වෙනුවට වෙන ක්‍රමයක් ඒකලොට ලැබෙනවද? මොනා හරි විදියට ඒ දිරිගැන්වීමක් කරන්න ඕන. කල්පනා කරලා බලන්න ගරු කතානායකතුමනි, මේ ස්ථිර පදිංචි මිලියන 1.5යි, ඒ වගේම ශ්‍රම බලකාය මිලියන 1.8යි. මේ හැමෝම ලක්කොම එකතු කරාම 133ක් විතර. ඒ විදේශගත ශ්‍රී ලාංකිකයන් අඩු ගානේ 133න් 125ක්වත් මේ ක්‍රියාදාමයට සවුල් කරගන්න පුළුවන් වුණොත්, දායක කරගන්න පුළුවන් වුණොත්, මේ රට ඇතුළේ සංචාරක ව්‍යාපාරයෙන් වෙන වෙන විදියට ඩොලර් තමන් ගාව තියාගෙන ඉන්න මිනිස්සු ඉන්නවා. ඒ අයවත් මේකට දායක කරගන්න පුළුවන් වුණොත් අපිට මේ මාසෙකට ඕන කරන ඩොලර් මිලියන 750 හරි 800 හරි හොයාගන්න එක මම නම් හිතන්නේ මහා අමාරු අභියෝගයක් බවට පත් වෙනවා කියලා. එකයි තියෙන්නේ විශ්වාසය ජනිත කිරීම. විශ්වාසය ජනිත කරන්න ඕන දේ කිරීම එතරම් කරන්න තියෙන්නේ. සහ ඒකට දායක වෙන මිනිහා දිරිගන්වන සුළු පැකේජයක් යෝජනා කිරීම. ඉතින් මේක අපිට කරන්න බැරි වැඩක්ද? අපේ රටේ මිනිස්සු ගරු කතානායකතුමනි, දැන් තෙල් පෝලිම වල උතුරන මනුස්සත්වය පෙන්වන්නේ නැහැ මේ රටේ මාධ්‍යවලින්. තෙල් පෝලිමේ අර හෙල්මට් බලකායෙන් ඇවිල්ලා අල්ලන ගෝරිය විතරයි පෙන්වන්නේ. හෙල්මට් බලකායක් ඉන්නවා තෙල් පෝලිම මේ වෛරෙන් ඉන්න වගේ පේනවනම් මොකක් හරි අල්ල ගන්නවා පොයින්ට් එකක් එහෙම. හැබැයි එතන තියෙන උතුරන මනුස්සකමක් කෑම එක ගෙනල්ලා හතර දෙනා බෙදාගෙන කනවා, තැඹිලි ගෙඩිය ගෙනල්ලා බෙදාගෙන බොනවා, අලුත් මානව සම්බන්ධතා ගොඩනගෙනවා. මම මේ කියන්නේ තෙල් පොලිම හොඳයි කියලා එම නෙවෙයි. නමුත් මේ විපතෙදිත් අපේ මිනිස්සු මුහුණ දෙන්නේ ධනාත්මකව. ඒක ගන්න මේ මහා නාස්තිකාර මනසකින් නෙවෙයි. එහෙම මිනිස්සු ඉන්න රටක් ඇයි මේ ආර්ථික අර්බුදය පුනරුදේ මොහොතවට පෙරල ගන්න අපිට බැරි? අර්බුදය පුනරුදය බවට පෙරල ගන්න පුළුවන්. අපිට තියෙන වේදනාව අපිට ලකුණු ඕනේ නැහැ. ඒත් අපිට තියෙන වේදනාව කවුරු ලකුණු ගත්තත් කමන්නේ. මේ අර්බුදය පුනරුදය මොහොත බවට පෙරල ගන්න බවක් අපිට පේන්නේ නැහැ. එහෙම දැක්මක්, එහෙම නායකත්ව මඟ පෙන්වීමක් අපිට පේන්නේ නැහැ. මේ අර්බුදය පුනරුදය අවස්ථාව බවට පෙරල ගන්න මූලෝපායක් අපිට පේන්නේ නැහැ. උපාය මාර්ග සැලසුමක් පේන්නේ නැහැ. දැන් අගමැතිතුමායි කතාවේ මොනවද කිව්වේ? IMF සමග සාකච්ඡා. චීනය, ජපානය, ඉන්දියාවෙන් ණය ගැනීම. ගොඩාක් අරගෙබ තුවගා ඒවටයක් කිව්වා. හැබැයි මේකේ ගරු අග්‍රමහතිතුමනි, මේකේ පළවෙනි කොන්දේසිය විශ්වාසය තහවුරු කර ගැනීම. අපේ ජන සමාජයයි දේශපාලන තන්ත්‍රය අතර තියෙන මහා විශ්වාසයේ බිඳ වැටීමක්, පළුදු වීමක්. ඒ විශ්වාසය තහවුරු කරගන්න ගන්න පියවර මොනවද? ඒකට නිර්මාණාත්මක හිතන්න වෙනවා. මම උදාහරණයකට කිව්වේ ඒක උදාහරණයක්. මම විශ්වාස කරනවා ඩොලර් මිලියන 800ක් මාසෙට හොයනවා වෙන කොහෙන්වත් ඕනේ අපේ විදේශගත ලක්ෂ 33 අවදි කරලා ගත්තොත්. ඒ ලක්ෂ 33ට ඕන කරන විශ්වාසය දුන්නොත් අර බෙහෙත් නැතුව සර්පය ගහපු දරුවෝ අපේ ඉස්පිරිතාලේ මැරෙලා යන්නේ නැහැ. ඒ දරුවා ආරක්ෂා කරගන්න පුළුවන්. එකම දේ තියෙන්නේ මිනිස්සු හිතනවා මේ සල්ලි වලින් මුං හොරා කරනවා අපි මොකටද උන්ට මේව දෙන්නේ. එතනින් අපි එළියට ගන්න කොහොමද මේ රට? ඒ නිසා ඒ විතරක් නෙවෙයි අපි හිතමු මේ මිලියන 25ක් ලක්ෂ 33න් මේ ලක්ෂ 25ක් දුන්නයි කියලා.
ඕඩර් ප්ලීස්. අද දින දිවා ආහාරය රහිත පවත්වාගෙන යෑමට ස්වභාවිකංගද?
කතානායකතුමනි මේ කොලත් අඩුයි. මම මේ බොහොම ආරෙන් දෙන්නෙක්ගෙන් තුන් දෙනෙක්ගෙන් එකතු කරලා ගත්තේ. මේවත් අඩුයි. දැන් අර ආර්ථික අර්බුදය පාර්ලිමේන්තුව කරා සීග්‍රයෙන් පැමිණෙමින් තියෙන බව තමයි ඒකෙන් පේන්නේ. කොහොම වුණත් ඒ නිසා ලක්ෂ අපිට අඩු ගන්න අපි හිතමු එක්කෙනෙක් රුපියල් ලක්ෂ බැගින් මම මේ රුපියල් වලින් කියන්නේ එව්වොත් ඩොලර් මිලියන 750ක් රටට ලැබෙනවා අපිට. ලක්ෂ 2 බැගින් දුන්නොත් ඩොලර් මිලියන 1500ක් හම්බෙනවා අපිට. ඒ නිසා අපේ මේ විදේශගත වෙලා ඉන්නේ නිදහස් අධ්‍යාපනයෙන් හැදුණු වැඩුණු මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ හිතේ තියෙනවා මගේ රටට මම ණයයි කියන හැඟීම. ඒක පපුවේ තියෙනවා. ඒ නිසා මේ මිනිස්සු කවදාකවත් පැකිලෙන්නේ නැහැ. මේ වගේ වෙලාවක තමන්ගේ අම්මා තාත්තා තමන්ගේ ඥාතියා මිත්‍රයා පොලිමේ ඉන්න වෙලාවක තමන්ගේ ඩොලර් ටික තියාගෙන පෙට්ටගමේ තියාගෙන ඉන්න. ඒ හදවත් බොහොම විවෘත හදවත්. දයාබරිත හදවත්. ඒ හදවතට ආමන්ත්‍රණය කරන්න ඔක්කොටම කලින්. ඒ හදවතට ආමන්ත්‍රණය කරන්න. ඒ නිසා අපි විශ්වාස කරනවා සාමාන්‍යයෙන් ඔබතුමා ඉදිරිපත් කරපු විදියටත් මීට පෙර කියවිච්ච විදියටත් ඉන්ධන වලට ඩොලර් මිලියන් 550ක් විතර මාසෙකට ගෑස් වලට ඩොලර් මිලියන් 50ක් හෝ ඊට අඩු ගාණක් ඖෂධ වලට ඩොලර් මිලියන් 50ක් හෝ ඊට අඩු ගාණක් පොහොර වලට ඩොලර් මිලියන් 50ක් හෝ ඊට අඩු ගාණක් ධාන්‍ය වලට ඩොලර් මිලියන් 10ක් මේ ඔක්කොම එකතු කරාම ඩොලර් මිලියන් 800ක් මාසෙකට මේ ඩොලර් මිලියන් 800 දෙන්න මොනතරම් මිනිස් පෞරා මිනිස් බලවේගයක් ඉන්නවද? ඇයි අපි ඒකට ආමන්ත්‍රණය නොකරන්නේ? අපි හිතනවා IMF ගා හිටියම මේක ගොඩ යනවා කියලා. මොකක් හරි වෙයි. මම ඒක දිහා ඍණාත්මකව බලන්නේ නැහැ. මට එහෙම අවශ්‍යත් නැහැ. හැබැයි ඒ උපාය මාර්ගයෙන් පමණක් මෙතන එළියට එන්න බෑ. මහා බලවේගය තමයි අපේ මිනිස්සු. ඒ මහා බලවේගය අවදි කිරීම අත්‍යවශ්‍යයි. ඒ මහා බලවේගය අවදි කිරීමෙන් පමණයි මේකට පුනරුදේ මොහොත බවට පෙරල ගන්න පුළුවන් වෙන්නේ. අපි දන්නවා සංචාරක ව්‍යාපාරයෙන් සමහර විට ඩොලර් බිලියන් 5ක් විතර අපි හෙව්වා. ශ්‍රමිකයන්ගෙන් අපිට ආව ඩොලර් බිලියන් 7ක් විතර. ඔව් ඩොලර් බිලියන්. ඊට පස්සේ අපිට පුළුවන් ඕන හරියට මැදිහත් වුණොත් මේක 12 කරගන්න. ඔය විරෝධතාවලින් මෙන්නේ මේක අඩු කරන එක මිසක් වැඩි කරන එක නෙමෙයි. අපි සමාජ සම්මුතියක් ඇති කරගන්න ඕන මේ අර අන්තරේ දරුවෝ ටික මන් දන්නේ ඒ එක්කන් එනෝ පෙරලනෝ යනවා. ඒ දරුවන්ගේ කාලෙත් අපතේ රටේ කාලෙත් අපතේ මිනිස්සු තෙල් නැතුව වාහන යනවා ට්‍රැෆික් එකේ තවත් තෙල් පිච්චෙනවා. ඉතින් මම කියන්නේ දැන් මේ වෙලාව කියන්නේ සබුද්ධික වෙන්න ඕන වෙලාවක්. මට නම් කිසිම ප්‍රශ්නයක් නෑ අපේ මේ කවුද මේ මනුෂ්‍ය නායකකාර මැතිතුමා හරි හරින් ප්‍රනාන්දු මැතිතුමා හරි ගිහිල්ලා ඇමතිකමක් අරගෙන ඉන්න එක ගැන අපිට එහෙම කිසිම මොකක් හරි ඉරිසියාවක් හෝ මොකක්වත් නෑ. Tamanට කරන්න පුළුවන් කියලා හිතන දෙයක් කරන්න ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ වෙලාව මාටියාගේ හිල්ලේ වෙලාව බවට පත් කරගන්න ඉඩ නොදිය යුතුයි. ගරු අග්‍රාමාත්‍යතුමනි මම කැමති නෑ අනවශ්‍ය අවිශ්වාසයක් නිර්මාණය කරන්න. හැබැයි සමහර පුද්ගලයෝ උත්සාහ කරන්නේ මේ වෙලාවෙත් මොනවා හරි ඩීල් එකක් දාලා කීයක් හරි හොයන්න. මම මේ කියන්නේ දේශපාලන තන්ත්‍රයත් එක්ක ගෑවිච්ච පිරිසක් ගැන. ඒ දෙවන පෙළක් ගැන. ඒ කියන්නේ මේ මැති ඇමතිවරු කියන එක නෙමෙයි මම කියන්නේ. ඒ නිසා එහෙම වුණොත් අර මහජනයාගේ විශ්වාසය නැවත ජනිත කරන්න කාටවත් පුළුවන් වෙන්නේ නෑ. ඉතින් ඒ නිසා මම හිතනවා දැන් බලන්න අපි සිංගප්පූරුව ගැන කතා කරනවා. ඊට කලින් දැන් සිංගප්පූරුව ගැන කතා කරනවා. සිංගප්පූරුවේ මොකද වර්ග කිලෝමීටර 828ක් වගේ ප්‍රමාණයක් තියෙනවා. අපි සිංගප්පූරුව ලීකුවන්ියු මුලින් කිව්වේ සිංගප්පූරුව ලංකාව කරනවා කියලා. දැන් අපි සෑහෙන කාලෙක ඉඳන් කියන ලංකාව සිංගප්පූරුව කරනවා කියලා. හැබැයි සිංගප්පූරුවේ කෘෂිකර්මාන්තයේ ධනජාතික නිෂ්පාදනයෙන් ප්‍රතිශතයක් හැටියට දායක වෙන්නේ 0.05යි. ආහාර වලින් 90%ක්ම ආනයනය කරනවා. ඒත් ලෝක ආහාර සුරක්ෂිතතාව අතින් සිංගප්පූරුවේ ඉන්නේ රටවල් 113කින් 15 වෙනි ස්ථානයේ. ඒ කියන්නේ ආහාර සුරක්ෂිතතාවයේ අංක එක වගා කරන්නේ නැහැ 0.05යි ධනජාතික නිෂ්පාදනයේ තියෙන දායකත්වය කෘෂිකර්මාන්තය. හැබැයි දෙදස් දහන මේ සිංගප්පුරු රජය පටන්ගත්තා 30x30 කියන ව්‍යාපෘතිය. ඒ වැඩසටහන ඉලක්කය 2030 වන විට තමන්ගේ ජාතික ආහාර අවශ්‍යතාවයෙන් 30%ක් තමන්ගේ රට තුළම නිෂ්පාදනය කරන එක. සිංගප්පූරුවේ වවන්න තරක් නැහැ. ඒත් 30%ක් ජාතික ආහාර අවශ්‍යතාවයෙන් රට තුළම නිපදවනවා 2030 වෙනකොට. 30x30 ප්‍රෝග්‍රෑම් එකකින්. දැන් ඒගොල්ලෝ දැන් හයිඩ්‍රොපොනික්, ෆ්ලෝටින් ෆාමින්, වර්ටිකල් ෆාමින් ඒ වගේ නවීන වගාක්‍රම හඳුන්වලා දෙනවා. නාගරික මහල් ගොඩනැගිලි හරිත පැහැ ගන්නවා. ආහාර අවශ්‍යතාවෙන් 30%ක් නිපදවනවා. අපේ මං දැක්කයි කලින් හිටිය මුදල් ඇමති කෙනෙක් මේ රටේ විවාහ කරලා වැඩක් නැහැ ඊට වඩා අඩුවට අපිට ගේන්න පුළුවන්. ඔබතුමාගේ ඒ කාලේ හිටු මුදල් ඇමතිතුමා රවි කරුණානායක මහත්තයා. මේ රටේ විවාහ කරන්න ඕනේ නැහැ පිටරටින් ගෙනල්ලා ඊට අඩුවට ගන්න පුළුවන් කිව්වා. ඒක නෙවෙයි ආහාර සුරක්ෂිතතාවය කියන්නේ. මේ අපේ ආහාර සුරක්ෂිතතාවය බල ගන්න ඕන වෙලාව. ඒකට මහජනය අවදි කළ යුතු වෙලාව. ඒ නිසා අපි මේක දිහා බලන්නේ ධනාත්මකව. මේ අරබුදයෙන් අපිට මොකක් හරි කොටක් පාද ගන්න අර්ථයෙන් නෙවෙයි. අපි මම මට පේන්නේ නැහැ තාමත් අපි ඒ මනසින් මේ අර්බුදය දිහා බලනවා හෝ ඒ මනසින් මේ අර්බුදයට ගොඩ එම සඳහා උත්සාහ දරන බවක් අපට පේන්නේ නැහැ. ඒක තමයි තියෙන කනගාටුව. බොහොම ස්තුතියි කතා නායකතුමනි.
ඔව් අතවුල මන්ත්‍ර. ඔව් අගමැතිතුමා. අගමැතිතුමා.
දෙකක් පැහැදිලි කරන්න කැමති. පළමුවෙන්ම අර කොමිටි ක්‍රමයේම තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කරපු ජාතික සභාව. එතන තමයි පක්ෂ නායකින් මුණ ගැහිලා අපිට වැඩසටහනක් ගේන්න කොමන් මිනිමම් ප්‍රෝග්‍රෑම්. දෙවනුව ඔබතුමා කිව්ව අර මුදල ගැන අපි සාකච්ඡා කළා නීතියක් ඉදිරිපත් කර.
අතවුල මන්ත්‍රීතුමා.
ඉක්මතුමනේ මේ අවස්ථාවක ආහාර සුරක්ෂිතභාවය ගැන කතා කරා. දැන් අම්පාරේ දිස්ත්‍රික්කයේ ගොයන් කපන්න පටන් ගන්නවා. හැබැයි ගොවීන්ට තෙල් මේ සැපයන්න ක්‍රමයක් නැහැ. අපේ ගාව ඒකට සිස්ටමක් නැහැ. ඒ නිසා අපි ඉතා ඉක්මනින් ඒ ගොවීන්ට අවශ්‍ය තෙල් ප්‍රමාණ අපි සපයන්න වෙනවා. ඒ අතර දැන් තෙල් ප්‍රශ්නේ ගෙනයි අපේ මිත්‍ර රට කවුද අපේ සත්‍රයා කවුද කියලා අපි දන්නේ නැහැ. වෙට් වන් මිනිට්. දැන් නිදාසෙන් පස්සේ අපිට අවශ්‍ය විදේශ ප්‍රතිපත්තියක් අපි හදලා නැහැ. අපිට අවශ්‍ය මේ අපේ ආර්ථික ප්‍රතිපත්තියක් අපි හදලා නැහැ. දැන් අපි ලෝකයේ මොන හරි පත්තෙක් අරගෙන අපි සීමා වෙලා ලෝකේ ඉන්න අනිත් රටවල් වලට අපේ සහයෝගය මිත්‍රත්වය අපි නැති කරගත්තා. අපිට මේන්නේ විදියට අපි එක පැත්ත විතරයි අපි 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 ඉන්නේ. ඒ එක පැත්තකටයි ඔක්කොමලා නියෝජිත කරන්නේ මෙහෙ. අපිට අවශ්‍යයි ලෝකේ තියෙන රට ඔක්කොමගෙන ඔක්කොම අපේ මිත්‍ර රට කියලා අපි සලකන්න ඕන. දැන් තෙල් ගන්නවා නම් මෙන්න මෙතන විතරක් තෙල් ගන්න ඕන. නැත්තං ඉන්දියාව විතරක් ගන්න ඕන. ඇමරිකාව විතරයි අපි ගන්න ඕන. IMF එක විතරයි යන්න ඕන කියන මේ කතාව නිදහසෙන් පස්සේ හැම වෙලාවම අපි කතා කරනවා. වෙන පැත්තකට අපි යන්නේ නැහැ. ඒ නිසා මේ පොලිම මම අම්පාරේ ඉඳලා එනකොට මේ සිම්බලාණ්ඩුව අතුළු කොළඹ එනකම් මහ ජනතාව පාරේ ඉන්නේ. කොහමද ඉන්නේ? ඒ වගේ විදුලියකුත් නැහැ. මේක විසඳන්න නැතුව හැමදාම මේ පාර්ලිමේන්තුවේ කතා කරගෙන ඉන්න බෑ. දැන් මොකද්ද විසඳනවා කියලා එමෙ වෙලාවම කොළ කැලෙන් ගෙනල්ලා අපි කියවනවා විතරයි. මොකද්ද හදිසියෙන් කරන්න වෙන මොකද්ද? ඒකට අපි බහින්න ඕනේ. අපේ මිත්‍ර රට කවුද කියලා හොයන්න. රෂ්‍යාව ඊයේ කිව්වේ මොකද්ද? අපි සූදානම්. හැබැයි ලංකාවේ සූදානම් නේ. ලංකාවේ ජනතාව ලංකාවේ ආණ්ඩුව තවම සූදානම් නේ. ලංකාවේ ආණ්ඩුව තවම IMF ගැන විතරයි කතා කරගෙන ඉන්නේ. එහෙම කතා කරගෙන ඉන්න මුළු මහ ජනතාවම පාරට එනවා. මුළු පාර්ලිමේන්තුවේ පා කියලා කියනවා. අපි IMF කතා විතරයි කතා කරගෙන ඉන්නේ. ඉක්මනින් ගොවින්ට මේ ගොයන් කපන්න තෙල් ටික හෙවන්න. එතකොට ආහාර අපිට ආහාර හරි ඉතුරු වෙයි කියලා මම ඉල්ලා සිටිනවා.
බොම් සිටි ඔව් ඔනරබල් සඳිරන්.
Thank you, Honorable Prime Minister, for your statement. I just want three clarifications, if you don't mind. One is, you referred to the discussions with the IMF staff team that is here. And we are all looking forward to a staff level agreement. I only want to know, in the context of wanting to strengthen parliamentary system, whether you will present to the parliament the agreement with the staff level agreement before it is signed. That is one. Secondly, with regard to the fuel issue, there are suggestions that this might be alleviated somewhat if private parties are permitted to import fuel. Is the government considering the possibility of allowing private importers to utilize their foreign exchange, which they may have got by export or whatever, to bring fuel? Thirdly, we heard early today that there is a bank that has sued Sri Lanka for defaulting on payments to them. From what we have seen in Bloomberg, they are making allegations that some parties are being treated preferentially. They refer to Rajapaksa controlled government, and that parties in Sri Lanka are being paid their dues, whilst this bank, which says that they over $250 million US dollars due to them on the bonds, has sued Sri Lanka. What steps is the government going to take for parties such as this? We know that when you default, they will sue. What are the steps that are being taken to meet these claims? These are three clarifications, if the Honourable Prime Minister doesn't mind. No, about the corrupt government, and they mention Rajapaksa family-controlled government. And that some parties are being treated preferentially, meaning that local banks are being paid and that foreign debt is being defaulted. So these are three matters I wish to have some clarification. Thank you.
As far as the IMF issue is concerned, firstly, the staff. I think the IMF staff is going to meet you all and get your views. In regard to the staff level agreement, that is not presented. I mean, they take it with them and present it to the board. But I can brief this house on what has been discussed. We don't sign it like that. It's a staff level agreement. It's a part of the process. It's only the board. But we can certainly keep you informed of that. Then, I'll let you know. The fuel is, I think, the exporters are allowed access to the bunkering fuel. I'll have to ask the rest of it. It's a question of, are we going to lose on our foreign exchange by allowing them to import? Thirdly, I will look into what you have said about the local banks being, but there is an issue that we are all looking at the local banks, both government and private, because this is one of the biggest problems that we have to face.
සභානායකතුමා යෝජනාංක 1
ඉදිරිපත් කරනවා කරු කතානායකතුමනි
සභාවිකංගද
හායි
යෝජනාංක 2
ඉදිරිපත් කරනවා කරු කතානායකතුමනි
සභාවිකංගද
හායි
යෝජනාංක 3
ඉදිරිපත් කරනවා කරු කතානායකතුමනි
සභාවිකංගද
හායි
යෝජනාංක 4
ඉදිරිපත් කරනවා කරු කතානායකතුමනි
සභාවිකංගද
හායි
යෝජනාංක 5
ඉදිරිපත් කරනවා කරු කතානායකතුමනි
සභාවිකංගද හායි